Honorable Dr. Susil Ranasinghe, you have 15 minutes.
Suti Niyojaka Katanayaka Tumani, visheshayenma ada vivadayata ganna satva panatha saha jathika jala sampadana saha jalapahana mandala sanshodhana panatha sambandhayen adahas dakwanna kala welawen kirima sambandhayen obathumata suti. විවාදය ආරම්භ කරමින් අපේ කේඩී ලාල්කාන්ත කෘෂිකර්ම අමාත්‍යතුමා අදහස් දැක්වා මේ සත්ව පනත සම්බන්ධයෙන් කරුණු එතුමා මේ සභාවට ඉදිරිපත් කරා. මම බලාපොරොත්තු වෙනවා ජාතික ජල සම්පාදන හා ජල පොහන මණ්ඩල සංශෝධන පනත සම්බන්ධයෙන් මොන සංශෝධනද ගේන්න බලාපොරොත්තු වෙන සහ මෙහි අරමුණ මොකද්ද කියන එක සම්බන්ධයෙන් අපේ මේ ජල සම්පාදන ශේෂ්ත්‍රය ගත්තහම නියෝජ්‍ය කතානායකතුමනි ඔබතුමා දන්නවා මේ ශේෂ්ත්‍රයේ මේ ජල සම්පාදන මණ්ඩලෙ පිහිටවන්න කලින් මේ ආයතනයේ තිබුණේ රජයේ වැඩ දෙපාර්තමේන්තුව යටතේ මම දන්න තරමින් වසර ගණනාවකට ඉස්සෙල්ලා ඊට පස්සේ ක්‍රමිකව මේ ශේෂ්ත්‍රය පුළුල් වෙනවත් එක්කම උප දෙපාර්තමේන්තුව බවට පත් කරනවා පස්සේ දෙපාර්තමේන්තුව බවට පත් කරනවා පස්සේ 1974 අංක 2 දරන ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩල පනත මගින් වෙනමම මණ්ඩලයක් විදියට ආයතනයපත් කරනවා. ඒ පනත තමයි 1992 අංක 13 දරන ජාතික ජල සම්පාදන සහ ජලපවහන මණ්ඩල සංශෝධන පනත විදියට 1992 සංශෝධනය වෙන්නේ. අදට අවුරුදු 34 ට ඉස්සෙල්ලා මම හිතන විදියට මම මේ මේ කරුණු තොරතුරු අනුව අවුරුදු 34 කට පස්සේ 1992 න් පස්සේ තමයි නැවත සංශෝධනය කරන්න මේ පීවර අරගෙන තියන්නේ අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙන්නේ. මේකේ මූලික අරමුණු කීපයක් තිබෙනවා. ඒ අරමුණු සම්බන්ධයෙන් මගේ කතාව ඇතුළත මම පැහැදිලි කරන්නම්. සංශෝධන මේ මේ වගන්ති සඳහා සංශෝධන 19ක් ඇතුළත් කළ තියෙනවා මෙම නියෝජ්‍ය කතානායකතුමනි. මූලික සේවා සපයන ආයතනයක භූමිකාවක ඉඳලා ක්‍රමවත් කාර්යක්ෂම සහ තිරසර ජලකළමනාකරණයේ ප්‍රමුඛතම ආයතනයක් බවට පත්වෙන්න එවැනි ආයතනයක් බවට පරිවර්තනය වෙන්න අවශ්‍ය සංශෝධන තමයි මේ පනතට ගෙනෙමින් මේ අපි උත්සාහ දරන්නේ. අපි රජයක් විදියට අපිට ලොකු උමනාවක් තිබෙනවා අවංක උමනාවක් තියෙනවා අපේ රටේ ජනතාවගේ පානීය ජල අවශ්‍යතාවයන් සම්පූර්ණ කරන්න වැඩ කටයුතු කරන්න. මේ වෙනකොට රටේ පානීය ජල සම්පාදන කටයුතු වලට මැදිහත් වෙලා තිබෙන ආයතන ප්‍රධාන වශයෙන් කීපයක් තියෙනවා. ඒෙහි ප්‍රමුඛතම ආයතනය තමයි ජල සම්පාදන මණ්ඩලය. ඒ වගේම ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුව තිබෙනවා. රට පුරා මේ ප්‍රජා ජල ව්‍යාපෘති නියාමනය කරන ආයතනෙ විදිහට. ඒ වගේම තමයි අපි දන්නවා පළාත් පාලන ආයතන ප්‍රාදේශීය සභා නගර සභා සහ මහා නගර සභා හරහා ජල සම්පාදන කටයුතු සිදු කරමින් තිබෙනවා රටේ බොහෝ තැන්වල. ඒ වගේම ග්‍රාමීය ජල ව්‍යාපෘති දෙනවා විවිධ රාජනෝන සංවිධාන හරහා ඉදි කරලා ඒවා ප්‍රජා සංවිධාන වලට බාර දීලා සමහර තැන්වල ඉතා විශාල සංඛ්‍යාවක් නැහැ. නමුත් රට පුරා ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. ඒ වගේම තමයි අපි දන්නවා ඒ ජල සම්පාදන ව්‍යාපෘති තිබුණත් තාමත් අපේ රටේ ලක්ෂ ගාණක් ජනතාව තාමත් සුරක්ෂිත පානීය ජලය නැතුව වෙනත් මූලාශ්‍රවලින් දුෂ්කරතා මැද්දේ තමන්ගේ ජල අවශ්‍යතා සම්පූර්ණ කරගන්නවා. සමහරට ලිං වලින් වෙන්න පුළුවන් වෙනත් මූලාශ්‍රයක් වෙන්න පුළුවන්. සමහරට ඒ මූලාශ්‍රවල ජලය හොඳ වෙන්නත් පුළුවන්. විවිධ කාලවලදී තර්ජන ඇති වෙන්න පුළුවන් එහි ගුණාත්මකභාවය සම්බන්ධයෙන්. අපි දන්න සමහර ගම්වල නියෝජ්‍ය කතානායකතුමනි බොන්න වතුර ලීටර් 2-3ක් ගේන්න කිලෝමීටර් 2-3ක් යනවා. කලවලට බූලිවලට ඔහොම තමයි ගේන්නේ. සමහර ගම්මානවල බොන්න උයන්න වතුර ගන්නේ අර ආරෝ සිස්ටම් එකකින් නැත්නම් ෆිල්ටරයක් හයි කරලා තියෙන තැනට ගිහිල්ලා සල්ලි ගෙවලා තමයි ගේන්නේ. විශේෂම වියලි කලාපේ අනුරාධපුර පොළොන්නරුව මේ මේ ප්‍රදේශවල දැන් පානීය ජලය කියන එක බිස්නස් එකක්. චූම් පාන්නේ අපි දන්න රතයෙන් ගිහිල්ලා විකුණන එක තියෙන්නේ. ඒ වගේම මියුසික් එකක් දාගෙන සංගීතයක් දාගෙන දැන් ජලය විකුණන රථ යන චූම් පාන් වගේ වතුර විකුණන රථ යනවා මේ මේ ගම්මානවල. ඒ කියන්නේ ඒ ජනතාවට සුරක්ෂිත පානීය ජලය ලැබෙන්නේ නැහැ. ගැටලුවක් තියෙනවා. අපිට ලොකු උමනාවක් තියෙනවා. අපි සැලකිය යුතු මට්ටමක උමනාවකින් වැඩ කරනවා. මේ ජනතාවට අපේ කාලය තුල පානීය ජලය ලබා දෙන්න වැඩ කටයුතු කරන්න ඕනේ කියලා. ඇත්තටම අපේ බලාපොරොත්තුව අපේ මේ පළවෙනි පාලන කාලය ඇතුළත පානීය ජල පුනරුදයක් ඇති කරන එක. ඒකේ ප්‍රමුඛතම ආයතනය තමයි ජල සම්පාදන මණ්ඩලය. මංගිසලක වගේ ප්‍රජා ජල දෙපාර්තමේන්තුව යටතේ ජල ව්‍යාපෘති තිබෙනවා. රට පුරා ජල ව්‍යාපෘති 4000කට ආසන්න සංඛ්‍යාවක් තිබෙනවා. ඒ වගේම පළාත් පාලන ආයතන හරහා තිබෙනවා. එහෙමත් නැතුව පවුල් විවිධ මූලාශ්‍ර හරහා ජලය සම්පාදනය කරගන්නවා. ඉතින් අපිට මේ පානීය ජලය ලබා දෙනකොට කරුණු කීපයක් බලන්න වෙනවා. එකක් තමයි, හැබැයි අපි මෙහෙමයි, පහුගිය කාලේ අර සැමට ජලය කියලා වෝටර් ෆෝල් කියලා හැම ගෙදරකම ටැප් එකක් හයි කරගෙන යන වැඩ පිළිලම් අපි දිගට අර යන්නේ. ඒ වැඩේ කරලා දැන් මේ බස්නාහිර පළාතේ දල වශයෙන් පවුල් 25000ක් විතර ඉන්නවා මේ බස්නාහිර පළාතේ. ඔවුන්ට හරියට වතුර ලැබෙන්නේ නැහැ. සමහර පවුල්වලට ලැබෙන්නේ පැය දෙකයි වතුර. සමහර පවුල්වලට එන වතුර ටික ප්‍රෙෂර් එක නැහැ. සමහර විට ඔවුන්ට දවස් දෙක තුනක් බලා ඉන්න වෙලා තියෙනවා. මේ වගේ ගැටලු ඇතිලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙන්නේ හැමෝටම වතුර දෙන්න ධාරිතාව වැඩි කරන්න ඕනේ. ඒ නිසා හැමෝටම වතුර දෙන්න කියලා අපි බොරු සිහිනයක් මවන්නේ නැහැ. නමුත් අපි සැලකිය යුතු මට්ටම ප්‍රගතියක් අත්පත් කරගන්න බලාපොරොත්තු වෙන මේ පානීය ජල සැපයුමේ ඒ සඳහා ධාරිතාව වැඩි කරන්න ඕනේ. ධාරිතාව වැඩි කරනවා වගේම මේ ජලයේ ගුණාත්මක භාවයත් වැඩි කරන්න ඕනේ. අපි දන්නවා අවාසනාවන්ත සිද්ධියක් වුණා දැන් මාස දෙකකට ඉතර ඉස්සල් නියෝජ්‍ය කතානායකතුමනි දෙනියායේ පාසල්ලම මේ කුඩා දරුවෝ 200කට මිනින්ජයිටිස් ඇදුණා. ඒ මූලාශ්‍රය ජලය බොන වතුරෙන් පැතිරෙන රෝගයක් ඇවිල්ලා ඔවුන්ට මිනින්ජයිටිස් ඇදුණා ළමයි 200කට දරුවෝ 200කට. මේ ජලයේ ගුණාත්මක පානීය ජලයේ තියෙන ගුණාත්මක භාවය සම්බන්ධයෙන් තියෙන ගැටලුවක්. ඒ නිසා අපේ රටේ පානීය ජලයේ ගුණාත්මක භාවය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් තියෙන යාන්ත්‍රණයේ ලොකු ගැටලුවක් තියෙනවා. ඒ නිසා මේවත් ආරක්ෂා කරමින් ඒ වගේම තමයි ජල මූලාශ්‍රවල තිබෙන තත්ත්වය ජල මූලාශ්‍ර අපවිත්‍ර වෙන්න නොදී ජල මූලාශ්‍ර ආරක්ෂා කරගනිමින් මේ හැම පැත්තක් දිහා බලාගෙනම තමයි මේ පානීය ජල ශේෂ්ත්‍රයේ පුනරුදයක් ඇති කරන්නත් බලාපොරොත්තු වෙන්නේ. ඒ කරන්න ගිහුවම අපිට අත්‍යවශ්‍යම මේ පානීය ජලය නිෂ්පාදනය කරන බෙදා හරින මේ ශේෂ්ත්‍රයේ තාක්ෂණික දැනුම අත්දැකීම විශේෂඥභාවය අනිවාර්ය වෙනවා. ඉතින් අපි දන්නවා අපේ රටේ පානීය ජල සම්පාදන ශේෂ්ත්‍රයේ ප්‍රමුඛතම ආයතනය බවට පත් වෙලා තියෙන්නේ ජල සම්පාදන මණ්ඩලය. ජල සම්පාදන මණ්ඩලය කියලා අපි ලේසියට කිව්වට මේක ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලය කොටස් දෙකක් තියෙනවා. ජල සම්පාදන කටයුතු සහ ජලාපවාහන කටයුතු. මේ ආයතනය තමයි මේ ශේෂ්ත්‍ර දෙකේම අපේ රටේ තියෙන ඉහළම තාක්ෂණික දැනුම තියෙන්නේ, ඉහළම විශේෂඥභාවය තිබෙන්නේ, ඉහළම ධාරිතාව තිබෙන්නේ සහ මේකට අදාළ විශේෂඥ භාවයක් සහිත සියලු කණ්ඩායම් වලින් සමන්විත ආයතන මේ ආයතනය. ඒ නිසා මේ ආයතනය හරහා මේ දැනුම අත්දැකීම තාක්ෂණය විශේෂඥ භාවය අනෙකුත් ආයතන දක්වා බෙදමින් අපේ රටේ පානීය ජලය ලබා දෙන එක හොඳම ඉහළම ගුණාත්මක භාවයෙන් කරන්න ඕනේ. අපි දන්නා දැන් ප්‍රජා ජල දෙපාර්තමේන්තුව යටතේ තිබෙන මං ඉස්සෙල්ලා කිව්වා වගේ ජල ව්‍යාපෘති 4000ක් විතර ලංකාවේ. ඒකෙන් භාගයක් විතර 2000ක් විතරම ගත්තාම ඒවට විවිධ මට්ටමේ පුනරුත්ථාපන කටයුතු අවශ්‍යයි, වැඩි දියුණු කිරීම අවශ්‍යයි. ඒවා ජල ව්‍යාපෘති විදිහ තිබුණට ඒවල තාක්ෂණික දෝෂ ගොඩක් තියෙනවා. සමහර ඒවල් පිරිපහදු කරන්නේ නැහැ. ඒ නිසා ඒවා තාක්ෂණිකව බලන්න ඕනේ. බලලා ඒවට එකතු කිරීම කරන්න ඕනේ, වැඩි දියුණු කිරීම කරන්න ඕනේ. ඒ කරන්න ගියපුවාම ඒ උපදෙස් ගන්න ඉන්න ආයතනය තමයි ජාතික ජල සම්පාදන සහ ජලාපව මණ්ඩලය. එහි තමයි විශේෂඥභාවය තියෙන්නේ. ඒ වගේම මම ඉස්සෙල්ලා කිව්වා දිනියායේ සිද්ධිය වගේ පළාත් පාලන ආයතන හරහා තියෙන සැලකිතු සංඛ්‍යාවක් ජල සම්පාදන ව්‍යාපෘති ඒවල තාක්ෂණික භාවය උසස් කරන්න ඕනේ. විශේෂඥ ඒවල තාක්ෂණය වැඩි දියුණු කරන්න ඕනේ. ඒව කරන්න කියපුවාම උපදෙස් ගන්න ඉන්න තාක්ෂණික දැනුම ලබා ගන්න තියෙන ආයතන ජල සම්පාදන මණ්ඩලය. නමුත් මේ පළාත් පාලන ආයතන වලටවත් ප්‍රජා ජල දෙපාර්තමේන්තුවටවත් වෙනත් ජල ව්‍යාපෘතියක වැඩි දියුණු කිරීමකටවත් තාක්ෂණික උපදෙස් ලබා ගැනීම සඳහා සහ ඒ තාක්ෂණික උපදෙස් ලබා දීම සඳහා නෛතික ප්‍රවේශයක් නෛතික ඉඩකඩක් පනතේ නැහැ. ඒ නිසා තමයි අපි පංච සංශෝධනය කරන්නේ. මේ ජල සම්පාදන මණ්ඩලයේ සහිත සතුව තිබෙන මේ විශේෂඥභාවය අත්දැකීම් තාක්ෂණික හැකියාව කොහොමද අනිත් ඒවා සඳහා ලබා දෙන්නේ කියලා අපි දන්නවා. රජයේ දැන් ප්‍රසම්පාදන ක්‍රියාවලිය තිබෙන්නේ කම්පිටිටිව් බිඩ් එහෙම නැත්නම් තරඟකාරී ලංසු ගැඳවීම යටතේ. එතකොට යම් ආයතනයක් තාක්ෂණික දැනුම වෙන්න පුළුවන් වෙනත් දෙයක් ලබා ගැනීම සඳහා තරඟකාරී ලංසු ගැඳවීම යටතේ තමයි යන්න ඕනේ. එතකොට ජල සම්පාදන මණ්ඩලයට සිද්ධ වෙනවා ඒ සඳහා ලංසු ඉදිරිපත් කරන්න. නමුත් මේ තිබෙන පනතේ විධිවිධාන ප්‍රකාරව එහෙම යන්න ප්‍රවේශයක් නෑ, අවකාශයක් නෑ. එනිසා අපි පන්සල් සංශෝධනය කරලා අපි බලාපොරොත්තු වෙනවා එවැනි ආයතන සඳහා සේවාවන් උපදේශන සේවාව ලබා දීම සඳහා ඉඩහසර විවෘත කරගන්න මේ පනතේ සංශෝධන හරහා. ඒවගේම අපි දන්නවා නියෝජක කතානායකතුමනි, අපේ රටේ මේ අපජල කළමනාකරණය කියන එක, වේස් වෝටර් මැනේජ්මන්ට් කියන එක, අපජල කළමනාකරණය සහ මලාපවාහන කටයුතු සම්බන්ධයෙන් අපේ රටේ නගර අලුතෙන් නිර්මාණය වෙමින් තිබෙනවා, නාගරීකරණය සිදුවෙමින් තිබෙනවා, නගර දෙසට ජනතාව ඇදෙමින් තිබෙනවා, කර්මාන්ත ඇතිවෙමින් තිබෙනවා. අපි රජයක් විදිහට ඉලක්ක කරලා තියෙනවා කර්මාන්ත ශේෂ්ත්‍රයේ ලොකු සංවර්ධනයක්. ඒ නිසා කර්මාන්ත පුර, කර්මාන්ත දෙවන්ත, කර්මාන්ත ඉදිවෙන්න නියමිතයි. ඒ නිසා මේ අපජල කළමනාකරණය කියන අවශ්‍යතාවය, මේ ශේෂ්ත්‍රය දියුණු වෙන්න ඕනේ. නමුත් ඒක අපේ රටේ දැනට තියෙන්නේ ඒතරම් හොඳ මට්ටමක නෙවෙයි. තව දියුණු වෙන්න ඕනේ. නගර කීපයක, තැන් කීපයක, ආයතන කීපයක පමණයි මේ අපජල කළමනාකරණය හොඳින්ම සිද්ධ වෙන්නේ. ඒ නිසා ශීඝ්‍ර දියුණුවක් මේ ශේෂ්ත්‍රයේ ඕනේ. ඒ ශේෂ්ත්‍රයේ දියුණුවක් බලාපොරොත්තු වුණත් ඒ සඳහා තාක්ෂණික හැකියාව, ඒ සඳහා විශේෂඥ භාවය තිබෙන්නේ ජාතික ජල සම්පාදන මණ්ඩලයේ මේ අදාළ අංශයේ. ඉතින් කොහොමද මේ තාක්ෂණික හැකියාව දෙන්නේ? අපි දන්නවා රෝහල් පද්ධතිය, අපේ ශික්ෂණ රෝහල් හැම එකේම අපජල කළමනාකරණ පද්ධති තිබෙනවා. හොඳ තාක්ෂණිකව ඉදිකලපියව ලොකු මුදලක් වියදම් කළා. නමුත් ඒවා දැන් පවත්වාගෙන යන්න බැරි තරමට පත්වලා තියෙනවා. මම ඒක උදාහරණයක් කියන නියෝජක කතානායකතුමනි, ඔබතුමත් මේක සම්බන්ධයෙන් දන්නවා ඇති. මම අනුරාධපුර රෝහලේ වැඩ කරද්දී අනුරාධපුර රෝහලේ ජෛවික ආයතනයෙන් හදලා දීලා තිබුණා මේ අපජල කළමනාකරණ හොඳ පද්ධතියක්. අනුරාධපුර රෝහලේ ලීටර් දහස් ගණන් දවසකට ඇවිල්ලා තියටර් වලින් එනේවා, වාට් වලින් එනේවා, සිංක් වලින් එනේවා, ටොයිලට් වලින් එනේවා, මේ ඔක්කොම ඇවිල්ලා පිරිපාදු වෙනවා. කොතරම් හොඳින් මේක පිරිපාදු කරනවද කියනවනම් එතන ඉන්න සේවකයෝ පිරිපාදු කරලා එළියට යන වතුර වීදුරුවකට අරගෙන බීර පෙන්නවා, මෙන්න මේ තරමක් අපි ගුණාත්මකව මේක කරනවා කියලා. නමුත් අවුරුදු දෙක තුනක් යනකොට මේ පද්ධතිය බිඳ වැටුණා. බිඳ වැටලා ඒ මුදාහරණ ජලය පිරිපාදු නොකර මල්ලතෝයට මුදාහරණ තත්ත්වයට පත් වුණා. දැන් අපි ඒ සඳහා මුදල් වෙන් කළ නැවත මේක ප්‍රතිසංස්කරණය කිරීම සඳහා කටයුතු කරලා තියෙනවා. මේකේ කියවෙන කතාව තමයි මේ ආයතන වලට මේවා පද්ධති හදලා දුන්නට, විශේෂයෙන්ම රෝහල් පද්ධතියට ඒවා නඩත්තු කර ගැනීම සඳහා, පවත්වා ගැනීම සඳහා ඔවුන්ට තාක්ෂණික දැනුමක් අත්දැකීමක් නැහැ. ඒ වගේම තමයි රෝහල් පද්ධතිය මෙහෙම දහස් ගණන් සිය ගණන් තියෙනවා වගේම අපි දන්නවා පළාත් පාලන ආයතන වල තිබෙනවා මහනගර සභාව වලින් පවත්වගෙන යන අපජල කළමනාකරණ පද්ධතිය තිබෙනවා. ඒ වගේම ප්‍රාදේශීය සභාවල තියෙනවා. අපේ පළාත් පාලන විෂයභාර ඇමතුමා අදහස් කරනවා පළාත් පාලන ආයතන හරහා තව මෙවැනි පද්ධති ඉදිකිරීම සඳහා මුදල් වෙන් කරන්න ඕනේ කියලා. ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා තවත් රෝහල් පද්ධතියකට, රෝහල් ගණනාවකට අපජල කළමනාකරණ පද්ධතිය හදන්න ඕනේ කියලා. ඒ හදන්න ගියපුවාම උපදෙස් පතන්නේ ජල සම්පාදන මණ්ඩලයේ. ඒ උපදෙස් ලබා දීම සඳහා ඉඩකඩක් නැහැ. ඒ නිසා මෙන්න මේ අපජල කළමනාකරණ ශේෂ්ත්‍රයේ දියුණුව, ශීඝ්‍ර දියුණුවක් අපි බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා මුදල් වෙන් කරන්න අපි සූදානම් ඉන්නවා.
එහි තාක්ෂණය, සුසිර රණසිංහ, you have 2 minutes left.
බොමිසති, ඒ තාක්ෂණය මේ ආයතන සඳහා බෙදා දීමට යම් ප්‍රවේශයක් ඕනේ. ඒ සඳහා ඉදහසක් අපි විවර කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි අපි දන්නවා මේ ජල සම්පාදන මණ්ඩලයේ ජල සැපයුමකට ගියාට පස්සේ, ගෙදරකට හෝ ආයතනකට හෝ වෙන පරිසරයකට ගියාට පස්සේ මීටරෙන් එහාට ජල සම්පාදන මණ්ඩලයට යන්න බෑ. විසන්ධි කරන්න වෙන්න පුළුවන්, පරීක්ෂාව කරන්න වෙන උඩට යන්න බෑ. ඒ ගෙදර හෝ පරිශ්‍රය හෝ එකඟතාවයේ මත යන්න පුළුවන්, යාළුකම් මත. නමුත් එතන ඉහට උන් විරුද්ධ වුණොත් යන්න බෑ. නමුත් පරීක්ෂා කළ යුතු වෙනවා. ඒ නිසා අපි පනතෙන් අපි ඉදහස රහදා ගන්නවා යම් පොලිසිය වෙන්න පුළුවන්, වෙනත් ආරක්ෂක අංශවල සහයෝගයක් සහිතව එතන ප්‍රවිෂ්ඨ වෙන්න. ඒ වගේම තවත් සේවකයන්ගේ රක්ෂණය සම්බන්ධයෙන් ඔවුන් රාජකාරියේදී සිටියේදී, රාජකාරිය ආවරණය කරමින් සිටියේදී යම් අනතුරුකට භාජනය වුණොත් ඔවුන්ගේ රක්ෂණය, රක්ෂණාවරණය සම්බන්ධයෙන් කටයුතු කරන්න අවශ්‍ය හිටහසරත් මෙහෙයවීම කරගෙන තිබෙනවා. ඒ වගේම තමයි මේ ජල සම්පාදන මණ්ඩලය තමයි තාක්ෂණික, මම ඉස්සෙල්ලා කිව්වා වගේ විශේෂඥ භාවය තියෙන්නේ. ජල නල පෑසුම් වෙන්න පුළුවන්, මේ ජල පිරිපහදු තාක්ෂණය සම්බන්ධයෙන් වෙන්න පුළුවන් යම් පුහුණු කිරීම කරන්න ගියපුවාම, විශේෂම ජල සම්පාදන මණ්ඩලයේ සතු තියෙන සේවාස් වගේ ආයතනය, ඒ ආයතනය වෙනත් පරිබාහිර කණ්ඩායම් වලට ආයතන වලට පාවිච්චි කරන්න පුළුවන්. නමුත් එය භාවිතා කිරීම සඳහා ලබා දීමට ඉඩක් නැහැ. ඒ සඳහා නීතිමය පදනමක් නැති නිසා ඒ ඉඩත් අපි මේකේ විවර කරනවා. විශේෂයෙන්ම ජල සම්පාදන මණ්ඩලය යටතේ තිබෙනවා ජල මේ ගුණාත්මක භාවය පරීක්ෂා කරන ලැබ් පරීක්ෂණාගාර 30ක් විතර. ඒව සඳහා බාහිර පුද්ගලින් මේ සම්බන්ධයෙන් ජලය සම්බන්ධයෙන් පර්යේෂණ කරන පර්යේෂක වෙන්න පුළුවන්, විශ්වවිද්‍යාල වෙන්න පුළුවන්, වෙනත් ආයතන වෙන්න පුළුවන්, කර්මාන්ත වෙන්න පුළුවන්, ජල පරීක්ෂා කර ගැනීම සඳහා සාම්පලකම් වෙනවා මේ ලැබ් වලට. නමුත් ඒ පිරිවැය අය කරගෙන ඒ සේවාව ලබා දීම සඳහා නෛතික බාධාවක් තිබෙනවා, මේ නෛතික ඉදහසක නැතුව තිබෙනවා මේ පනතේ. ඒ නිසා ඒ සම්බන්ධ කටයුතුත් අපි මේ සංශෝධන මගින් සම්මත කර ගැනීමට බලාපොරොත්තු වෙනවා ඉදිරියට යන්න. මම ඉස්සල කිව්වා ජල අපජල අපජල කළමනාකරණය සම්බන්ධයෙන් අපේ රටේ ඉදිරියට එමින් තියෙන සංවර්ධනයේ වෙමින් තියෙන ශේෂයක් නිසා මේ සම්බන්ධයෙන් වෙන නිර්ණායක ප්‍රමාණයක් අපි නිකුත් කළ යුතු තිබෙනවා. විශේෂයෙන්ම අපජලය මුදාහැරීම් සම්බන්ධයෙන්, අපජලය සහ මලාපවන පද්ධති ගොඩනැගීම් සම්බන්ධයෙන්, ඒ වගේම ඒවට පාවිච්චි කරන උපකරණ සම්බන්ධයෙන්, ඒ වගේම ජලපවන උපදේශන සේවා, ඒවල යෙදෙන තාක්ෂණික ශිල්පීන්ගේ ශිල්පීන් සම්බන්ධයෙන් නිර්ණායක පැනවීම සිද්ධ කරන්න අවශ්‍යලා තිබුණා. නැත්නම් මේ ශේෂය විධිමත් කරන්න බෑ. අපිට ඕනේ තාක්ෂණික ශිල්පීන්, නමුත් නිවැරදි නිර්ණායක යටතේ සේව කරන ශිල්පීන් ඒ නිර්ණායක පැනවීම සඳහාත් අපි මේ පනත සංශෝධන කිරීම තුළින් ඒ නීතිමය අවසරය ලබා ගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් තවත් කරුණු කීපයක් අපි මේ පනත හා බලාපොරොත්තු නියෝජන කතා නැගතුමනි. තව එක කාරණයක් කියලා මම මේ කතාව අවසන් කරන්න. විශේෂම දැන් බිල්පත් නිකුත් කිරීමේදී අපි දන්නවා ඉස්සෙල්ලා තිබුණේ වෝටර් බෝඩ් එකෙන් ජල සම්බන්ධ මණ්ඩලයෙන් ගිහිල්ලා පෑනෙන් දියලා දෙන ලදුපතා. පස්සේ මේක SMS සේවාව බවට පත් වුණා. දැන් ඊමේල් හරහා යවනවා. නමුත් නෛතික පදනම තියෙන්නේ තැපෑලෙන් යවල තමයි යවන එකක් තමයි නීතිමය ලියවිල්ලක් විදිහට තියෙන්නේ. නමුත් ඩිජිටල් කරණීමේ මේ තියෙන ලෝකෙක විශේෂම අපි රජයක් විදිහට මේ ඩිජිටල් කරණය ප්‍රමුඛත්වයට ගන්න බලාපොරොත්තු වෙන යුගයක ඩිජිටල් ලදුපතක් ඉදිරිපත් කිරීම පාරිභෝගිකයට ඉදිරිපත් කිරීම නෛතික පදනමින් ගත යුතුව තියෙනවා. ඒ නිසා දැන් මේ ක්‍රියාවලිය ආරම්භ කළ තිබුණාට ඒ සඳහා නීතිමය පදනමක් නැහැ. ඒ නිසා ජල සම්පාදන මණ්ඩලයෙන් ලබා දෙන මේ ඩිජිටල් ලදුපත නැත්නම් බිල ඒක නිදිමය ලියවිල්ලක් කර ගැනීම සඳහා වෙච්ච අවසරයත් අපි මේ පනත සංශෝධනය කිරීම මගේ බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි යම් හේකින් දැන් අපි තුමුගෝ ජලය විසන්ධි කරා කියලා විසන්ධි කරාට පස්සේ ඒ පාරක ක්ෂණිකව ඔහුගේ සෙල් ෆෝන් එක පාවිච්චි කරලා ඔහු ඔන්ලයින් පේමන්ට් එකක් කරනවා. ඒ ඔන්ලයින් පේමන්ට් එකක් කරපුවාම එන බිල් එකත් ඒකත් ජල සම්පාදන මණ්ඩලයට පිළිගන්න පුළුවන් වෙන මට්ටමට මේකෙන් සංශෝධනය වෙනවා. එතකොට ඔන්ලයින් පේමන්ට් එකත් නීතිමය ලියවිල්ලක් විදිහට ගණන් ගන්න මට්ටමට. ඉතින් මේවැනි කටයුතු රාශියක් කාරණා රාශියක් පදනම් කරගෙන තමයි මේ පනත සංශෝධනය වෙන්නේ. විශේෂයෙන්ම ජල සම්පාදන ශාස්ත්‍රයේ පුනරුදයක් අපි
බලාපොරොත්තු වෙනවා.
බොමිසුතී පුනරුදයක් බලාපොරොත්තු වෙනවා. ඒක හැම ශේෂයක්ම නිකම් වතුර දෙන එක නෙවෙයි, ගෙදරකට ගිහිල්ලා ටැප් එකක් අයි කරන එක නෙවෙයි, ධාරිතාව වැඩි කිරීම, ගුණාත්මක භාවය වැඩි කිරීම, මේ තාක්ෂණිකව උසස් ජල පිරිපහදු පද්ධති යාන්ත්‍රණය ශක්තිමත් කිරීම, මේ ශේෂයේ තාක්ෂණිකව ඉහළ ගුණාත්මකයෙන් ඉහළ තාක්ෂණ ශිල්පීන් බිහි කිරීම, මෙවැනි මෙවැනි පැති කීපයක් අරබයා තමයි අපි මේ සංශෝධනය කරන්නේ. සමහර මන්ත්‍රීවරු අපිට අදහස් දැක්වුවා මේ සංශෝධනය ප්‍රමාණවත් මදි. ඇත්තටම සංශෝධන ඕනේ. අපි යෝජනා කරලා තිනවා මේ ප්‍රමාණවත් මදි, තවත් ඉදිරියට යන සංශෝධන අවශ්‍යයි කියලා අපි බලාපොරොත්තු වන කාලිනව ඉදිරියේදී මේ පනත සඳහා තවත් සංශෝධන අවශ්‍ය වුණොත් ගෙනෙන්නෙම කාලය ලබා දීම සම්බන්ධයෙන් ඔබතුමාට සුදුසුවන්ත වෙනි මගේ කතාව අවසන් කරන බව විශ්වාසයි.
Order please, the ongoing business of the house has stayed suspended until 1 p.m. for the lunch break.